ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
අපි දැන් SBS සිංහල වැඩසටහනෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා වුණු සුවිශේෂී ප්‍රවෘත්තියක් පිළිබඳව. මෙය ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පසුගිය සතියේ පටන් ප්‍රකාශයට පත් වී හමාරයි. අප්‍රිකාවෙන් පිටත ආදිමානවයා දුනු ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් ලද බවට පුරාවිද්‍යා පර්යේෂණයක් ඔප්පු කර හමාරයි. ඉතින් මේ පර්යේෂණය පිළිබඳව තමයි අපි කතාබහ කරන්නේ. මේ පර්යේෂණය පිළිබඳව කතාබහ කරද්දී මෙහි නියමුවා විදිහට කටයුතු කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය වගේම මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා. මං හිතන්නේ ඔෂාන්ව ඔබට සුපුරුදු අමුත්තෙක් නුපුරුදු අමුත්තෙක් නොවනු ඇති. මන්ද මේ පර්යේෂණයේ පළමු පුරුක් දෙක පිළිබඳව, පළමු පියවරයන් දෙක පිළිබඳව අපි SBS සිංහල වැඩසටහනෙන් ඔබ වෙත තොරතුරු ගෙනාවා. ඉතින් මේ තුන්වෙනි පුරුක පිළිබඳව තමයි අපි කතාබහ කරන්නේ. අපි ශ්‍රී ලංකාවේ සිට ඔෂාන්ව සම්බන්ධ කරගන්නවා. ඔෂාන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
ආයුබෝවන් මදුර මාත්‍යා, මේ සන්තෝෂයි නැවතත් ඔබ හා එක්ක ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා වාසී අපේම
ඔව් ඔෂාන්, දැන් අප්‍රිකාවෙන් පිටත ආදිමානවයා දුනු ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් ලද බව ඔබ නායකත්වය ලබා දුන් පර්යේෂණයෙන් හෙළි වුණා. අපි මුලින්ම මේ පර්යේෂණයේ ප්‍රතිඵලය සහ මේ පර්යේෂණය පැවැත්වුණු ආකාරය පිළිබඳව පොඩ්ඩක් කතාබහ කරමු.
මදුර, මම හිතන්නේ අපි මීට ප්‍රථම අවස්ථා දෙකකදී මදුරත් එක්ක අපේ ආදරණීය ඕස්ට්‍රේලියාවේ වාසය කරන ආදරණීය ශ්‍රී ලාංකිකයන් ඇමතුව මේ අවස්ථා දෙකේදීම අපිට අපි අපේ කතාවට අනුභූතිය කරගත්තේ හොරණ පාහියන්ගල බුලත් සිංහල පිහිටා තිබෙන පාහියන්ගල ලෙන. ඇත්තටම මේ හොරණ පාහියන්ගල ලෙන පිළිබඳව කතා කරනකොට මේක තමයි දකුණු ආසියාවේ හෝමෝ සේපියන්ස් කියන නූතන මානවයාගේ පැරමිතරම පොසිල සාධක හමුවන වාර්තා වෙන ප්‍රාගෛතිහාසික ස්ථානය විදිහට දැනට සමස්ත ලෝකයේ පුරාවටම තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ මදුර හපු ප්‍රශ්නට උත්තරේ දෙනකොට මදුර මට පොඩ්ඩක් කාලය අරගෙන මේක පොඩ්ඩක් මේකේ බැක්ග්‍රවුන්ඩ් එක විස්තර කරන්න වෙනවා. එතකොට තමයි මේක පැහැදිලි වෙන්නේ. මම මුලින්ම මේ පර්යේෂණ ඉතිහාසය පිළිබඳව චුට්ටක් මතක් කරන්න, මොකද ඒක අපේ කතාවට අවශ්‍ය කරන මූලික අදිටාලම ලබා ගැනීමේදී ඒක පහසුවක් වෙන නිසා. හොරණ බුලත්සිංහල පාහියන්ගල පර්යේෂණ කැණීම ගැන කතා කරනකොට මේ පර්යේෂණ කැණීම පළවෙනි වතාවට ආරම්භ වන්නේ 1980 දශකයේ මතක. 1980 දශකයේ ආචාර්ය සුවාන් ධර්මීගල ඔබ සෑම පිළිතුර නම දන්නා පරිදි ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ ඉතිහාසයේ ඉතා විශේෂී සම්ධිස්ථානයන් කරා අපේ රටේ ඓතිහාසික තොරතුරු අරගෙන ගිය ආචාර්ය සුවාන් ධර්මීගලගේ උපදෙස් මත ආචාර්ය ඩබ්ලිව් විජේපාල මහතා එතුමාගේ ආචාර්ය උපාධිය සඳහා මුලින්ම කොරණ පාහියන්ගල 1986 වසරේදී ප්‍රථම වතාවට කැණීම් කරනු ලබනවා. මේක තියෙන විශේෂත්වය තමයි මේ පර්යේෂණ කැණීමෙන් තමයි අපිට මේ ප්‍රාග්ඓතිහාසික ලෙනේ මානව සාධක සහ දකුණු ආසියාවේ ප්‍රමිතම මානව පොසිල සහ තොරතුරු අපිට අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි මදුර, මම මෙහිදී මතක් කරන්න ඕන එවකට පැවති ඉස්සෙල්ලම තාක්ෂණික ශිල්පක්‍රම භාවිතා කරලා මේ කැණීම් කරලා මේ දේවල් සිදු කරන්නේ. මගේ දැනුමේ සහ මතකයේ හැටියට මේ පර්යේෂණ කටයුතුලින් හොයාගත්ත තොරතුරු මානව අවශේෂ විශේෂයෙන්ම විශ්ලේෂණය කර ඇමරිකාවේ පිට මෙහිට පැමිණි කෙනෙක් කියන මානව විද්‍යාර්ථියා තමයි මේ දේවල් කරේ. ඉතින් ඒ වගේ එම පර්යේෂණ කටයුතුවලදී හොඳ සුවිශේෂී විද්‍යාත්මක මුහුණුවරක් තිබුණත් සාමාන්‍යයෙන් ලෝක පිළිගැනීමක් තියෙනවා මදුර. පුරා විද්‍යාව කියන්නේ බහුවිෂයාත්මක ශික්ෂණයකින් යුක්ත මල්ටිඩිසිප්ලිනර් ඇප්‍රෝච් එකක් තියෙන විෂයක් කියලා. ඉතින් මේ විෂයේ ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වුණා නව සහස්‍රකයේ උදාවීමක් සමගම ලෝකයේ පුරාවට පුරා විද්‍යාඥයෝ අලුත් මේ 2000 වසරෙන් පස්සට වෙන්නට විශාල වශයෙන් විද්‍යාත්මක ක්‍රම ශිල්ප විද්‍යාන් ශුද්ධ විද්‍යාවන්ගේ දායකත්වය ලබා ගනිමින් උපයෝගී කරගනිමින් පුරා විද්‍යාත්මක අර්ථ නිරූපණ සඳහා කටයුතු කරනු ලැබුවා. මේකට හොඳම උදාහරණය තමයි මදුර 2005 වර්ෂයේදී ආචාර්ය ශිරාන් දරණීගලයන්ගේ මඟ පෙන්වීම යටතේ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඕස්ට්‍රේලියාව වෙන ඔබතුමාලා ජීවත්වන රටට එනවා ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි ඒනියට ඇවිල්ලා එතුමා එතුමාගේ ආචාර උපාධිය කරනවා. එතුමා මේ ආචාර උපාධිය සඳහා භාවිතා කරන ලදී බත බඹලෙන පර්යේෂණ ගැනීම. බත බඹලෙන පර්යේෂණ ගැනීමේදී එතුමා වර්තමානයේ ලෝකේ භාවිතාවන් වන්නා වූ සුවිශේෂී විද්‍යාත්මක ක්‍රමශීලී තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් බත බඹලෙන තොරතුරු යාවත්කාලීන කරනු ලැබුවා. ඉතින් ඊට පස්සේ 2006 වර්ෂයේදී සාකච්ඡාවක් තිබුණා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මැතිතුමන්, ඒ වගේම අපේ පුරාවිද්‍යා උපදේශක වටේට කටයුතු කරපු ආචාර්ය ශ්‍රී රන්දරමේගර සහ ડોક્ટર නිමල් කරන අපි එකහුව වෙලා සාකච්ඡාවේදී තීරණ වෙච්ච දෙයක් තමයි දැන් බටදොඹ මෙල වර්තමානයේ තිබුණා වූ ඉහළ තාක්ෂණික ශිල්පකම භාවිත කරගෙන යාවත්කාලීන කරන්න පුළුවන් කමක් ලැබුණා නම් අප්ඩේට් කරන්න පුළුවන් වුණා නම් ඇයි අපිට ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් වන පාගියන් කළ මේ මට්ටමට ගිහින් බැරි කියලා සාකච්ඡාවේදී අපි තීරණය කරා නැවත වතාවක් කොරන බිලසින්හල පාහියන් කළ කැණීම් කරලා මේ කැණීමෙන් හොයා ගන්නා තොරතුරු සාධක දත්ත වර්තමානයේ ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන් අපේ විශ්ලේෂණය කරන කීප පුළුවන් කියලා මේ පාහියන් කළ මේ විදිහටම යාවත්කාලීන කරන්න. ඉතින් අපි මොකද කරේ මේ පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරා. ඉතින් වගකීම කැවරුමේ මදුර ඇකඩම ආචාර්ය ධර්මීගල සහ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ මතයන්. ඉතින් 2007 වසරේ ඉඳලා 2012 වර්ෂය වෙනකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කැණී මංශේ සියලුම නිලධාරි මහතුන්ගේ ප්‍රේරක මහතුන්ගේ සහයෝගයෙන් අපි හොරණ බුලත්සිංහල පාහේ ඉඳලා පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කරමු ලැබුවා. ඉතින් පසුව මේ පර්යේෂණ කටයුතු අවසානයේදී අවසාන කිරීමෙන් පස්සේ මදුර අපි මේ පර්යේෂණයෙන් සොයාගත්ත සියලුම පුරාකෘති මෙවලම් හොයාගත්ත මේ දේවල් අපි අරගෙන ආවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. මොකද කැණීමෙන් පස්සේ ඊළඟ බාර දුර සුවිශේෂීම කාර්යය තමයි මේ පුරාකෘති තොරතුරු හොයාගත්ත ඒවා විද්‍යානුකූලව ක්‍රමානුකූලව විශ්ලේෂණය කරලා මේ තුළ සැඟවී තිබෙනා වූ අතීත යටගියව මානවයාගේ අපේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ සමාජ සංස්කෘතික තොරතුරු ප්‍රතිනිර්මාණය කිරීම නිවැරදිව විද්‍යානුකූලව අර්ථ විග්‍රහ කිරීම සහ ඉතිහාසයේ දෙකිරීම තමයි අපේ වගකීම් වෙලා තිබුණේ. ඉතින් මේ බාර දුර කර්තව්‍ය සඳහා උරුදෙනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශය. ඉතින් අපි මේ විදිහට ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයට රැගෙන අප මේ තොරතුරු මූලික විශ්ලේෂණ පදවි සියල්ලක්ම ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ තියෙන විද්‍යාගාර මත පදනම් වෙලා සිදු කරනු ලැබුවා. ඒ වගේම මම අර ආරම්භයේදීම කිව්වා මදුරට පුරාවිද්‍යාව කියලා කියන්නේ මදුර දැන් වර්තමානයේ බහුවිෂයාත්මක ශික්ෂණයක් ගොඩක් වෙලාවට නැචරල් සයන්සස් වලින් එහෙම සපෝට් එක අරගෙන සහයෝගය අරගෙන මේකේ විශ්වසනීයත වැඩි කරගත්ත විද්‍යානුකූල මුහුණුවරකින් දැන් එළිබහින විෂය බවට පත් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔබතුමා දන්නවා ඇති ඔස්ට්‍රේලියානු මහද්වීපය තුළ යුරෝපානු කලාපේ අමරිකානු කලාපේ මේක ගොඩක් වෙලාවට සයන්ස් බේස් සබ්ජෙක්ට් එකක විදිහට තමයි මදුර යන්නේ. ඉතින් අපි මේකෙන් මූලික වැඩ කටයුතු ටික කරගෙන ගියත් මදුර අපිට පසු කාලීනව තේරුණා අපේ රටේ තියෙන තාක්ෂණය සහ විද්‍යාත්මක දැනුම් ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා අපි මේව ඔක්කොම පිටරටට ගෙනහිල්ලා අධ්‍යයනය කරන්න ඕනේ කියන එක. මදුර පෙර දන්නා පරිදි ඉතින් මම ගොඩක් වෙලාවට මගේ පරීක්ෂණ කටයුතු මෙහෙවන්නේ එංගලන්ත ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ඉන්ස්ටිටියුට් එකත් එක්කලා. ඉතින් මම සුපුරුදු පරිදි මේ පරීක්ෂණ තොරතුරු ටික ඔක්කොම අපි අරගෙන ආවා ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් පරීක්ෂණ ආයතනයේ. මේ මැක්ස් ප්ලැන්ක් පරීක්ෂණ ආයතනයේ ගුවන් පස්සේ මදුර ඔබ දන්නවා අපි ඕස්ට්‍රේලියාවේ අපේ හිතවත් ජනතාව අපි දැනුවත් කරලා තියෙනවා මේක ගොඩක් වෙලාවට මානව පරිණාමය සහ ඉතිහාසය පිළිබඳව විද්‍යාත්මකව පර්යේෂණ කරන තොරතුරු අනාවරණය කරගන්න ස්ථානයක්. ඒ වගේම ලොව නම් දෙසින් පැමිණෙන සුවිශේෂී විද්‍යාත්මීන් විද්‍යාර්ථීන් මේ ස්ථානයේ සිටිනවා. ඉතින් මේ සෑම සියලු දෙනාගේම සහයෝගය යටතේ අපි මේ පර්යේෂණ කටයුතු කරගියා. මම මෙහිදී විශේෂයෙන් මතක් කරනවා මදුර ඕස්ට්‍රේලියාවේ වාසය කරන මහාචාර්ය මිෂෙල් ලැන්ග්ලි, එතකොට සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැට්‍රික් ෆෝක්න, එතකොට ඕස්ට්‍රේලියාවේ කුයින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඇලිසන් ක්‍රෝත, මේ කට්ටිය මේ පාහින්ගල පර්යේෂණයට ඉතා විශාල දායකත්වයක් ලබා දීපු කට්ටිය. ඉතින් මේගොල්ලොම මත අපිට මුණගැහින්නේ මදුර මේ ලොක්ස්ටන් ඉන්ස්ටිටියුට් එකේදී ජර්මනියේ සහ එංගලන්ත ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ආශ්‍රිතව තමයි මේගොල්ලොන් අපිට හම්බ වෙන්නේ. මම සුරුව ඒගොල්ලොන්ගේ දැනුම සහයෝගය ලබා දුන්නා මේ පර්යේෂණ කටයුතු සඳහා. ඉතින් මේ විදිහට මේ පර්යේෂණ කටයුතු වලට අදාළ තොරතුරු ටික අපි ජර්මනිට අරගෙන ගිහිල්ලා ජර්මනී සුවිශේෂී විමාන පර්යේෂණ සඳහා තොරතුරු අනාවරණය කරගන්න ලබන සුවිශේෂී විද්‍යාගාරවල අපි මේ තොරතුරු දක්ෂ සියල්ලක්ම අපි ආපහු නැවත විශ්ලේෂණය කරලා පර්යේෂණයට භාජනය කරලා විද්‍යාගාර පර්යේෂණ වලින් අනතුරු අපි අනාවරණය කරගත්තා සුවිශේෂී කාරණා කිහිපයක්. මම කැමති මදුර මගේ කතාවේ පළවෙනි අදීරේ තිබ්බ මෙතනින් නවත්තලා අපි ප්‍රේක්ෂකින්ගේ අවධානය පොඩ්ඩක් වෙනින් පැත්තකට යොමු කරන්න. ඒ තමයි සාමාන්‍යයෙන් අපි මේක පෙරත් කතා කර පරිදි විද්‍යාඥයන්ගේ මානව විද්‍යාඥයන්ගේ පුරා විද්‍යාඥයන්ගේ මතයක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට මේ වෙනකොට විද්‍යානුකූලව අපි අනාවරණය කරලා තියෙනවා මානව පරිණාමය සහ නූතන මානවයාගේ නිර්මාණය සිද්ධ වුණේ අප්‍රිකානු මහද්වීපය පදනම් කරගෙන අප්‍රිකානු මහද්වීපය මුල් කරගෙන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නැගෙනහිර අප්‍රිකාව පුරාවට අපිට ප්‍රාග්ඓතිහාසික වශයෙන් නූතන මානවයාගේ ෆොසිල සාධකම වෙනවා අදින් අතර ලක්ෂ 3ක් පරණ මධ්‍යම ආසියාව ගත්තොත් එහෙම අදින් අතර ලක්ෂ 2කට එහා ගිය ෆොසිල සාධක හම්බ වෙනවා. ඉතින් ඒකම අපි පැහැදිලිවම දන්න දෙයක් තමයි ලෝකයේ වර්තමානයේ විද්‍යාඥයින් නිරන්තරයෙන් කතාබහට ලක් කරන මානවයා අප්‍රිකාවේ ගිහින් අප්‍රිකාවේ නිත්ම යෑමේ න්‍යායන් කිහිපයක් ගැන කතා කරනවා. අවුට් ඔෆ් අප්‍රිකා තියරි එක ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ අවුට් ඔෆ් අප්‍රිකා තියරි එක මත පදනම් වෙමින් අප්‍රිකාවේ මානවයා නොබර්න් ඩිස්පර්සල් රූට් එක භාවිත කරලා කට්ටියක් තර්ක කරනවා. ඒ කියන්නේ වර්තමාන ඊශ්‍රායෙල් පලස්තීනයේ කියන ප්‍රදේශයෙන් එළියට පිටත් වෙලා ඒගොල්ලෝ යුරෝපය හරහා ලෝකේ පුරා ව්‍යාප්තිලා කියන එක තම කට්ටියක් කතා කරනවා සබර්න් ඩිස්පර්සල් එක ගැන. මේ සබර්න් ඩිස්පර්සල් එක ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාවට සහ ආසියාවට ඉතාම වැදගත් මතුරු. ඒකට හේතුව තමයි විවිධ පාරිසරික දේශපුනික සහ සංස්කෘතික මේ ප්‍රශ්න හේතුන් හේතු කොටගෙන අප්‍රිකාවෙන් නික්ම යන මානවයා දකුණු ප්‍රවේශ මාර්ගයේ ඔස්සේ දකුණු සදර්න් ඩිස්පර්සල් එක හරහා එන්නේ ගොඩක් වෙලාවට කෝස්ට් ලයින් එක බේස් කරගෙන. දැන් මෙතනදී ඊට කලින් මම පොඩි දෙයක් මතක් කරන්න ඕන මදුර. දැන් මේ හෝමෝ සේපියන් සේපියන් කියන මානවයේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. එයා හරිම ඍජු කාය විලාසයක් තියෙනවා. අද්දක හසුරීමේ හරි සුහුරු බවක් තියෙනවා. ඒ වගේම මෙයාගේ බ්‍රේන් කැපැසිටි එක ගොඩක් වැඩි. ඒ වගේම මෙයාගේ තින්ක් මෙයාගේ මෙහි සිටීමේ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඊට අමතරව ගත්තයින් පස්සේ මේ හෝමෝ සේපියන් සේපියන් මානවයේ අභියෝග ජය ගැනීමට හරි අභියෝග ජය ගැනීමට ඉතාමත්ම හොඳ විශිෂ්ට හැකියාවක් තියෙන කෙනෙක්. තව හොඳම විශේෂයෙන්ම මතක් කළ යුතු දේ තමයි මදුර මෙයා සෞන්දර්යයට ලස්සනට ජීවත් වෙන්න කැමති එකෙන්. ඉතින් මේ මනුස්සයා මේ මානවයා අභියෝගයක් විදිහට තමන්ට අපි පාරිසරික සංස්කෘතික අභියෝගයක් විදිහට යම් කාලයකදී අප්‍රිකාවේ මෙලියට නික්මලා එන අපි විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් අදින් අතර ප්ලයිස්ටොසීනේ මැදභාගයේ ඉක්ම වෙලා යනකොට අදින් අතර ලක්ෂයකට ආසන්න කාලයේදී ලක්ෂ 124 අතර කාලයේදී අප්‍රිකාවෙන් මානවයා විවිධ කණ්ඩායම් කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් ගොඩක් වෙලාවකට අප්‍රිකාවෙන් නික්මලා එන්නේ නැති කියලා මේ විදිහට එන අප්‍රිකාව හරහා ලංකාව පැත්තට එන්න පටන් ගත්ත මානවයා මුලින්ම ඇතුල් වෙන්නේ මදුර අප්‍රිකාවෙන් මේ සෞදි අරාබි අර්ධද්වීපයට. සෞදි අරාබි අර්ධද්වීපයේ පහලින් ඇතුල් වෙලා ඒගොල්ලෝ එළියට එනවා මධ්‍යම ආසියාවට. මධ්‍යම ආසියාවෙන් නැගෙනහිර පැත්තට හැරලා ඒගොල්ලෝ වර්තමානයේ තියෙන මේ නම් වශයෙන් ගත්තොත් එහෙම ඉරානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය මේ හරහා කොටසක් ඇවිල්ලා වෙස්ටර්න් ගාඩ් සම්පන්තියෙන් කොටස පල්ලෙහාටත් තව කොටසක් උඩහාටත් යනවා. ඉතින් සමහර වෙලාවට අපි විශ්වාස කරනවා මෙහිම ආපු කට්ටිය තමයි පසු කාලීනව අද්විතීය දිගාසියාවේ ඔය ඉන්දුනීසියාව, පිලිපීනය, බෝනියෝ මේ හරහා ඕස්ට්‍රේලියාවට වෙනකන් සංක්‍රමණය වුණේ කියන එක තමයි වර්තමානයේදී පුරා විද්‍යාඥයින්ගේ සහ මානව විද්‍යාඥයින්ගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මදුර මම අපි මීට පෙරත් කතා කරලා තියෙන පරිදි අපේ මේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ මැක්ස්වෙල් ආයතනයේ පෑලිය දෙක පරීක්ෂණ කණ්ඩායම සෞදි අරාබියේ සහ කෙන්යා වාසිකව කරනකෝ පරීක්ෂණයෙන් අපිට තොරතුරු අනාවර වුණා. අදින් අවුරුදු 79,000කට පරණ සෞදි අරාබියෙන් තොරතුරු හොයාගන්න පුළුවන් වුණා නූතන මානවයාගේ අස්ථි කොටස් කිහිපයක් සම්බන්ධයෙන්. ඉතින් ඒවා අපිට තොරතුරු සපයනවා මේ සඩන් ඩිස්පෝසල් රූට් එක තොරතුරු ඇත්තයි කියන්නේ. ඉතින් මෙහෙම අකු මේ මානවයා ගොඩක් වෙලාව රැසුරු කරේ මදුර ලෝකේ විරලබර තීරයන් විරලාසිතෝ තමයි මේගොල්ලෝ නිරන්තරයෙන් හැසුරුනේ. ඒකම අප්‍රිකාවේ ඉන්න කාලේ මේගොල්ලෝ හිටියේ සවානා භූමිවල. ඉතින් ඔබතුමත් එක්ක අපි මීට පෙරක් කතා කරලා තියෙනවා මේ සවානා භූමිවල ඉන්නකොට මෙයාට හම්බ වුණේ දකින්න ලැබුණු විශාල ප්‍රමාණයක් සත්වයා. ඒුණත් අපි ඩිස්කවරි චැනල් එකක් බලනකොට මදුර දකින්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට බයිසන්ස්ලා, එතනින් ගියම් පැන්ටිලොප්ස්ලා මේ වගේ විශාල ප්‍රමාණයේ සත්වයෝ. මේ විශාල ප්‍රමාණය සත්තුන් ආශ්‍රය කරපු නූතන මානවයා අප්‍රිකාව ඉන්දැති නිර්මාණය කරගෙන තිබුණේ විශාල ප්‍රමාණය ආයුධ සාමාන්‍යයෙන් අපි කිව්වේම මිඩල් පැන්සිටික් එක තමයි මේ කාලේ තිබුණු තාක්ෂණික මෙවලම් වර්ගය. මේ මිඩල් පැන්සිටික් එකේ භාවිතා කරපු ශිලා මෙවලම් තමයි මේ දෙන්නේ අතර තිබුණේ. මේවා සාමාන්‍යයෙන් විශාල ටිකක් මත විශාල ප්‍රමාණය ආයුධ. මොකද විශාල සත්ත්වය මරා ගැනීම ප්‍රමාණවත් වෙන ඒවා තමයි මෙතන තිබුණේ. ඉතින් මේගොල්ල මේ විදිහට රටින් පිට වෙනකොට අප්‍රිකාවෙන් පිට වෙනකොට මෙයාම එක පාවිච්චි කරපු භාවිතා කරන මේ තාක්ෂණයක් මෙයත් එක්කම එනවා මතක. ඒ ඇවිල්ලා අපේ ලංකාව ගත්තා. පස්සේ ලංකාවේ මුලින්ම මේගොල්ලෝ ජනාවාස වෙන්නේ ව්‍යාප්ත වෙන්නේ ලංකාවේ පෙරළ බඩ කීවේ. ඇයි අප්‍රිකාවෙන් එනකොට මෙයාට මේ පොදු තිබුණ ගුරුකුරු දෙලා තිබුණේ මේ වෙරළාශ්‍රිතව තියෙනම් පරිසර පද්ධතියින්. ඉතින් ඒ හින්දා අපේ රටේ සාංවෛතික මාර්ගයේ මුල් කාලින් ජනාවාස දෙක අවධානය යොමු කරොත් එහෙම ජනාවාස වෙලා ඉන්නේ මේ විරලාසිත භූමි. ඉතින් අපි ආචාර්ය ශිරාන් ධර්මේගලයන්ගේ පරිශ්‍රණ කැණීම් වලින් මතුර අපිට අනාවරණය වෙලා තියෙනවා. භූමිවල පතිරාජ්‍ය වල කැණීමේ අදින් වසර 125,000කට කලින් සාංවෛතික මානය මේ භූමිවල විරලබද තීරේ ඉඳලා තියෙනවා. ඒකම ඒ භූමිවල විරලබද තීරේ තියෙනා වූ ශිලා මෙවලම් වල ලක්ෂණ තාක්ෂණික මෙවලම් වල ලක්ෂණ ඉතා පැහැදිලිවම අප්‍රිකානු තාක්ෂණික මෙවලම් වලට සමානයි. ඉතින් ඒකත් තවත් අපට උදාහරණයක් මේ මානවයා කොහොමද අප්‍රිකාවෙන් නිකීලා මෙහෙට ආවේ සහ මේවයි ව්‍යාප්තුනේ කියන එක. එතකොට මතුර තව කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ පිළිබඳ මේ විෂය පිළිබඳ මහත්ය නොදන්නා කෙනෙක්ට කොහොමද මේ කාලේ මේගොල්ලෝ සීනගෙන අවද සමුද්‍ර තරණය කරාද? ඇත්තටම කිව්වොත් මතුර මේ දවස්වල එහෙම දෙයක් කරන්න ඕමනාවක් නැහැ. මේ ප්ලයිසෝසීන් එකේ අපි මේ අවසාන කාලය වෙනකොට හිමාදියට අවදීන් තමයි ගොඩක් තිබුණේ ග්ලේෂියල් පීරියඩ්. ග්ලේෂියල් ඇන්ඩ් ඉන්ටර්ග්ලේෂියල් පීරියඩ් මේ හිම අවදීන් වලදී ගොඩක් වෙලාවට මුහුදු මට්ටම් පල්ලෙය ගිහිලා තිබුණේ. ඉතින් එතකොට ඉන්දියාව සහ ලංකාව රටවල් දෙකක් විදිහට නෙමෙයි මතුර ඇත්තටම තිබුණේ. ඒවා සම්පූර්ණ එකම මේ අර්ධද්වීපයක් විදිහට තමයි ඉන්දියාව සහ ලංකාව ඒ දවස්වල දක්නට ලැබුණේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට දැඩි දුෂ්කරතාවයන් තිබුණේ. හොඳ ලෑන්ඩ් රූට් එකක් තිබුණා. ඒ රූට් එක through ඒගොල්ලෝ කෙලින්ම ලංකාවට ඇවිල්ලා ලංකාවේ වෙරළබඩ තීරේ තමයි හිටියේ. දැන් මතුර ඔන්න අපේ කතාවේ දෙවනි කොටස අපිට එන්න පුළුවන්. දෙවන කොටස තමයි දැන් මේ අපි අපේ පරිශ්‍රණ කැණීම් කටයුතු කරගෙන ගියේ පාහියෙන්දල. පාහියෙන්දල තියෙන්නේ ලංකාවේ වෙරළබඩ තීරයේ නෙමෙයි. රට අභ්‍යන්තරයේ මේ නිවර්තන පිට වනාන්තර කියන කොටස තමයි මේ පාහියෙන්දල වැටෙන්නේ. පාහියෙන්දලේ ලොකේෂන් එක. ඒක එතකොට සාමාන්‍යයෙන් ඍජු දුරකටත් එහෙම පාහියෙන්දල ඉඳලා මුහුද වෙරළාශ්‍රයට කිලෝමීටර් 50ක් අතර වගේ දුරක් තියෙනවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රශ්නේ අපිට එනවා. මෙන්න මේ ප්‍රශ්නට පිළිතුරු හොයාගෙන යන මගේ පරිශ්‍රණ ගමනේදී අපි අවබෝධ කරගත්ත මදුර මේ ලංකාවේ වෙරළබඩ තීරයේ ඇවිල්ලා පදිංචි වෙච්ච හෝමෝ සේපියන් සේපියන් මානවයා මෙයාට අභියෝග ජය ගන්න විවිධ ප්‍රශ්න වලට මුහුණ දීමේදී ඉන්න හැකියාව මේ වගේ දේවල් හින්දා පසු කාලීනව මෙයා රට අභ්‍යන්තරට එනවා. මේකදී පොඩි අපිට ගැටලුවක් තිබුණා මදුර මුලින්ම. අපි අර පළවෙනියටම අපි කතා කරපු අපේ මීට පෙර මම ඔයගොල්ලොත් එක්ක ආමන්ත්‍රණය කරපු අවස්ථාවලදී අපි මේක සාකච්ඡා කරා. ලෝකයේ 1980 දශකයේ පුරා විද්‍යාත්මක බහුල වශයෙන් විශ්වාස කරපු දෙයක් තමයි මේ නූතන මානවයා රේන් ෆොරෙස්ට් වලින් මේ ඈත් වෙලා හිටියේ කියන එක මතුර. ඒකට හේතුව තමයි නිවර්තන පෙට් වැසි වනාන්තර වලට ගත්තායින් පස්සේ ගොඩක් වෙලාවට මැටි මදුරු වදුරු තියෙනවා. අදටත් මේ පැටි වල කූ බැල්ල වෙල්ලෙනවා. එතනින් ගියන් පස්සේ අර මෙච්චර කාලයක් මේගොල්ලෝ දැකපු විශාල ප්‍රමාණය සතු නැහැ. ඒ සතු වෙනුවට ඉන්නේ තාම කුඩා ප්‍රමාණය සතු සහ මධ්‍යම ප්‍රමාණය සතු තමයි බහුලව කැලෑ තුළ ඉන්නේ. හැමතිස්සෙම වහිනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ගිනිමැලේ ගිනිමැලයක් තිබුණා නම් ඒක හරියට තියාගන්න පුළුවන් කමක් නැහැ. නිතරම ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඉතින් මේ හින්දා විද්‍යාත්මක විශ්ව කිව්වේ හැමතිස්සෙම නෑ නූතන මානවය ගොඩක් වෙලාවට මේවා අවොයිඩ් කරමින් තමයි ගියේ කියන එක තමයි මේ පිළිගැනීමට ලක්ුනේ. හැබැයි මදුර කියන්න සතුටේ අපේ පර්යේෂණ මාලාව තුළින් අපි මේ මත සියල්ලක්ම බිඳ හෙළලා අපි පින්නවා නැහැ ලංකාව තුළදී නූතන මානවයා අලුත් පරිසර පද්ධතියට ඇඩැප්ට් වෙලා එයා මේ පරිසර පද්ධතිය ජයගත්තා කියන එක. මොකද මෙච්චර කාලයක් භූන්දල පතිරාජ්‍යවල වෙරළ තීරේ හිටපු මානවයා පසු කාලීනව රට අභ්‍යන්තරයට යනවා. රට අභ්‍යන්තරයට යනකොට මෙයාට අර පරණ සාම්ප්‍රදායික අප්‍රිකාවෙන් එනකොට දැකපු ඒ පරිසර පද්ධතිය නෙමෙයි තියෙන්නේ. රට ඇතුළට ගියන් පස්සේ යාට තියෙන්නේ අලුත්ම පරිසර පද්ධතියක්. හැම තැනම එවර්ග්‍රීන් හොඳටම මේ ගස්වලන් වැඩිලා ගොඩාක් වර්ෂාව තියෙන පරිසර පද්ධතියක්. මේ පරිසර පද්ධතිය අර මුලින් දැකපු සබ්ස්ටන්ස් ටෙක්නික් එහෙම නැත්නම් ආහාර ක්‍රමවේදයන් ටික තිබුණ නැහැ. මෙයාට අලුත් පරිසරයකට මුහුණ දෙන්න තිබ්බා. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මදුරස්සේ පරිශ්‍රණය හොයාගත්ත අස්ති කොටස් අපි විශ්ලේෂණය කරගෙන යනකොට අපේ විශ්ලේෂණ තොරතුරු වලින් අනාවරණයට ප්‍රධානතම කාරණා තමයි ගිය පාර පරිශ්‍රණ පත්‍රිකාවේදී කතා කරා මේගොල්ලෝ වැඩිපුරම ආහාර තරම් තියෙන වඳුරන් 180කට වඩා වඳුරන් ආහාර තරම් තියෙනවා, ලේන් වඳුරන් ආහාර තරම් තියෙනවා, ඊට පස්සේ කුඩා උරග වර්ග ආහාර තරම් තියෙනවා. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි 105ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි ටිකක් විශාල ප්‍රමාණයේ වල්ලූරේ එහෙම නැත්නම් මූ එක වගේ සතෙක් ආහාර තරම් තියෙනවා. එතකොට මදුර අපි දන්නවා ඉතා පැහැදිලිවම සාමාන්‍යයෙන් වඳුරෙක්ට ලේනෙක් අපිට ඉතා පහසුවෙන් ළඟා වෙන්න බෑ. මේගොල්ලෝ අපි ළඟ වෙන මේගොල්ලෝ ඈතට ඈතට යන සත්තු జాතිය. ඉතින් එහෙනම් මේ චැලෙන්ජ් එක තමයි අපි ඈත ඉඳලා මේගොල්ලොන්ව විදලා අවට ගන්න ඕන. මේක තමයි අපේ පරිශ්‍රණයේ ප්‍රබලම සහ මුඛ්‍යතම සොයාගැනීම. මේගොල්ලෝ ටාගට් කරලා විදින්න පුරුදු වෙන්න. දැන් උදාහරණයක් විදිහට මේ එකතැනක ඉඳලා ඈතින සතෙක්ට ඉලක්කය අරගෙන විද්දේ නැත්තම් මෙයාට මෙයාගේ પરම්පරාව විතරකින් යන්න බෑ. මොකද ආහාර නැති මේගොල්ලෝ මෙතනින් මෙහාට විනාශ වෙලා යනවා. තමන්ගේ පරපුර රැක ගන්න නම් මේගොල්ලන්ට සිද්ධ වුණා මේ පරිසර පද්ධතියට ඇඩැප්ට් වෙලා අනුවර්තනය වෙලා අනුගත වෙලා මේ සඳහා ගැළපෙන නිර්මාණයක් කරන්න. මේගොල්ලෝ මේ කරපු නිර්මාණය තමයි මදුර දුන්න සහ ඊතලයේ නිර්මාණය කිරීම. අපි විසින් හොයාගන්න ලැබුවා වූ පුරා විද්‍යාත්මක අවශේෂ වල අපිට තොරතුරු අනාවරණය වුණා. අපේ රටේ හිටපු ප්‍රාග්ඓතිහාසික මානව අදින් වසර 48,000කට කලින් සතුන්ගේ ඇටකටු යොදා ගනිමින් ඊතල් හිස් අපි ඒකට අපි මෙතන ඉඳලා පාවිච්චි කරමු බෝන් පොයින්ට් කියන නාමයේ මේ බෝන් පොයින්ට් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මේ බෝන් පොයින්ට් වල විශේෂත්වය තමයි මදුර මේගොල්ලෝ ඊතලයේ මුදුනකට මේගොල්ලෝ මේ බෝන් පොයින්ට් එක දාගෙන තියෙනවා. ඊට පෙර අපි කතා කරපු විදිහට අපි ගියේ පාර පරිශ්‍රණ පත්‍රිකාවේ මේ පහ හිඟල පදනම් කරගෙන මම මයික්‍රොලිතික් ටෙක්නොලොජි කතා කරා. මේගොල්ලෝ නිර්මාණය කරපු චූටි මයික්‍රොලිතික් චූටි ශුද්ධ ශිලාමය වල ඊතලයේ මිට වටේට දහලා හොඳ ශක්තිමත් සාක්ෂණයෙන් ඉහළට ගියපු ඊතලයක් නිර්මාණය කරගෙන මේගොල්ලෝ ඈත තුරු මුදුන් වල හැංගිලා ඉන්න සතුන්ට විදලා සතුන්ව බිමටාගෙන ඔවුන් ආහාරයේ වශයෙන් ලබාගෙන තමන්ගේ පරම්පරාව ජීවත් කරවලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මදුර මේගොල්ලෝ ක්ලයිස්ටෝසීනේ සිට හොලෝසීනේ දක්වා අඛණ්ඩව මේ ක්‍රමවේදය පාවිච්චි කරමින් මේගොල්ලෝ ජීවිතය ගැටගසාගෙන තියෙනවා. දැන් මේ පරිශ්‍රණයේ තව දෙයක් අපිට පොඩි ගැටලුකාරී තත්ත්වයක් ආවා මදුර. ඒක තමයි අපිට දැන් මේ හම්බ වෙලා තියෙන බෝන් පොයින්ට් ඇත්තටම මේවා භාවිතා කරේ ඊතල් වලටද එහෙම නැත්නම් විනින් ආයුධයක් හරියට ගන්නද කියන එක. දැන් අපිට මේකෙදි ලෝකයේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් තිබුණා ඒන්ෂන්ට් ට්‍රැඩිෂන් එකේ. එකක් තමයි බ්ලෝ පයිප් කියන එක. ඔබතුමාලා දන්නව ඇති ඩිස්කවරි චැනලේ හරි එහෙම නැත්නම් මොකක් හරි වාර්තාමය වැඩසටහන් වලින් ගොඩක් වෙලාවට අග්නිදිකාසියා ටික එහෙම නැත්නම් දකුණු ඇමරිකානු රටවල වාසය කරන ආදිවාසී ජනතාව අර චූටි බටයකින් තිබලා සතුන්ව දඩයම් කරගන්නවා මිස ඔබෝපු ඊතල වගේ කුඩා ප්‍රමාණය. නමුත් අපේ පරිශ්‍රණ වලින් ඉතා පැහැදිලිව අපි අනාවරණය කරගත්ත අපේ රටේ නිර්මාණය කරලා තියෙන බෝන් පොයින්ට් බ්ලෝ පයිප් වලට දාන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා පැහැදිලිවම මිටකට සමි කරන්නේ. මොකද අපිට හම්බ වෙච්ච බෝන් පොයින්ට් වල මාක් තිබුණා, යූස් මාක් තිබුණා. ඒගොල්ලෝ කොහොමද ඒවා සමි කරලා තියෙන්නේ, ඒකට කොයි විදිහකට ඒගොල්ලෝ කට්ට යොදලා තියෙන්නේ කියන ඒවා අපි අපේ විද්‍යාගාර පරීක්ෂණ වලින් අපිට පැහැදිලිවම හඳුනාගත්තා. ඉතින් මේවා ඉතා පැහැදිලිවම ඊතල නිර්මාණය කිරීම විශේෂ භාවිතා කරලා තියෙන එක පැහැදිලි. එතකොට අපේ මුල්ම පරීක්ෂණ පත්‍රිකාවෙන් අපි පෙන්නුවා කොහොමද රේන් ෆොරස්ට් වලට ඇඩැප්ට් වෙන්නේ කියන එක. දෙවනි පරීක්ෂණ පත්‍රිකාවෙන් කියුව අපි ආසියානු කරේ පරණම මයික්‍රොලිතික් සාක්ෂණය. අපි මේ පරීක්ෂණ පත්‍රිකාවෙන් අපේ රට ඔසෝ අත්හැදුවා මදුර අප්‍රිකාවෙන් නික්මිච්ච ප්‍රාග්ඓතිහාසික මානවයා තමන්ගේ අනුගත වීම හරහා පරිසරය ජය ගැනීම සඳහා අපේ නිවර්තන පිටුවේ වනාන්තරවලදී දුනු ඊතල භාවිතා කරමින් පරිසරය ජය අරගෙන තියෙනවා. අප්‍රිකාවෙන් පසු ලෝකයේ පැරණිතම දුනු සහ ඊතල නිර්මාණ පිළිබඳව සාක්ෂි සපයන්නේ කොරණ පාහිංගල බවට පත් කරමින් අපේ රට අපි තිහල තෝසවා සබන්න හැකියාවක් ලැබුණා. මේක තමයි සංසිංසයක් ලෙස අපේ පර්යේෂණ ඉතිහාසය.
හොඳයි ඔෂන්, දුනු ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය හැරුණහම මෙහිදී හමුවෙච්ච තවත් හෙළිදරව් වීම් මොනවද?
ඇත්තටම කිව්වොත් එහෙම අර මීට අමතරව අපි මේ පර්යේෂණ පත්‍රිකාවේදීම අර මම ආරම්භයේදී ප්‍රකාශ කළා වගේ නූතන මානවයාගේ සිම්බලික් තොරතුරු අපි කියනවා. නූතන මානවයා ගොඩක් වෙලාවට සෞන්දර්යාත්මක වැඩ කටයුතු සඳහා හරි කැමැත්තක් දක්වලා කියලා මේ හා සම්බන්ධ තොරතුරු ප්‍රමාණයකට අපිට අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේකේදී විශේෂත්වයක් හම්බ වෙනවා මధుර බීජ වලට. බීජ වලදී කියන්නේ අපි අපේ ප්‍රාගෛතිහාසික මානව තොරතුරු වලින් අපිට හම්බුණ පබළු ප්‍රමාණයක්. මේ පබළු ගත්තයින් පස්සේ මේවා නිර්මාණය කරලා තියෙන සත්තුන්ගේ අස්ථි කොටස් වලින් විශේෂත්වය තමයි අපි හොයාගත්ත පරණම පබළු සත්ව අස්ථි වලින් හරිගස්සලා තිබ්බයි කිව්වට ඒවා මේ මේ බෙල්ලොන්ගෙන් තමයි හරිගස්සලා තින්නේ. මේ බෙල්ලෝ මේ පාංගෙන්දලවට බහුලව දක්නට ලැබෙන බෙල්ලෝ නෙමෙයි මතුර. මේගොල්ලෝ ඇවිල්ලා මෙරයින් ෂෙල් බීච් වලින් හරිගස්සලා තින්නේ. ඒ කියන්නේ වෙරළබඩ කලපු ආශ්‍රිතව ජීවත් කරනා වූ බෙල්ලොන්ගෙන් තමයි මේ 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 පබළු ටික හරිගස්සලා තින්නේ. ඉතින් දැන් මම ආරම්භයේදී කිව්වා පාංගෙන්දල කියන්නේ වෙරළබඩ තීරයේ ඉඳලා කිලෝමීටර් 50ක් පමණ රට අභ්‍යන්තරයට ආවන් පස්සේ තමයි අපිට මේ පාංගෙන්දල තියෙන්නේ. ඉතින් කොහොමද මේ වෙරළාශ්‍රිතව ජීවත් වෙන බෙල්ලෝ මෙතනට ආවේ කියන එක පිළිබඳව අපි ඊට පස්සේ සොයාගෙන යන්නේ. අපිට ඉතා පැහැදිලි වෙච්ච දෙයක් තමයි අපේ කතාවේදී අපිට අවබෝධ වෙනවා මදුර මේ මිනිස්සු රට අභ්‍යන්තරයට එන මානව රට අභ්‍යන්තරයට එනකොට වෙරළබඩ තීරයේ ඉඳලා ඒගොල්ලෝ දැනගෙන ඉති ඒගොල්ලෝ නෑදෑ මුතුන් මිත් ඔක්කොම තමයි වෙරළබඩ පරිසර පද්ධතිය තුළ ජීවත් වෙනවා කියන එක. ඉතින් ඒ හින්දා අපිට විශ්වාස කරන්න පුළුවන් මදුර මේගොල්ලෝ අතර හොඳ අන්තර් හෝමාරු ක්‍රමවේදයක් තිබුණා. සමහරක් වෙලාවට පිට වනාන්තරවල ජීවත් වෙච්ච ජනතාවගෙන් කිසියම් සන්තෝෂ මකර වෙරළබඩ තීරයට යන්නේ නැති වෙරළබඩට ගියපු කට් වෙලාවක දිරිගුම්ගේ මොනවාරු දෙයක් මෙහෙටෙන්නේ නැති. ඉතින් කෙසේ වෙතත් දැන් වෙරළබඩ තීරයේ දක්නට ලැබෙන එක රට අභ්‍යන්තරේ නැති හින්දා අර කලපු බෙල්ලොන්ගේ තිබෙන දුර්ලභතාවයක් හින්දා ඒගොල්ලෝ ඒ කලපු බෙල්ලොන්ගේ පබළු නිර්මාණය කරගෙන ඒව ගලපලමින් නැති කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ තින් එන ප්‍රශ්න තමයි කොහොමද මේගොල්ලෝ මේ පබළු සැලඳ ගත්තේ කියන එක. විශේෂයෙන් කියන්න ඕන මදුර අපේ පර්යේෂණය කරනකොට වාතනාගර අපිට හම්බ වුණා මේ 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 ගොනු තුළ තිබිලා බෝන් පොයින්ට් වගේත් ඒවයි තිබුණේ. මේ ඒවා ඉදිකටු වල පර්පස් එක තමයි කියන්නේ ඉදිකටු වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ආකාරයට තමයි නිර්මාණය කළ තිබුණේ. ඉතින් මේ අපි අන්වීක්ෂතුලින් අන්වීක්ෂයටදී හදාරණ කොට අවබෝධ කරගන්න කර අපිට දැක ගන්න පුළුවන් ආකාරයක් ලැබුණා. සත්තුන් විකා ශාකවල ෆයිබර් හිඳි එකව කරගෙන මේගොල්ලෝ කිසියම් නූලක් නිර්මාණය කරගෙන තියෙනවා කියන එක. ඉතින් ඒකෙන් පැහැදිලිවම අපිට මේ බෙල්ලව එල්ල ගන්න ඒගොල්ලෝ අවශ්‍ය කරන ත්‍රෙඩ් එකක් නිර්මාණය කළ තියෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත් මදුර හේතුව තමයි අපි අපේ ඓතිහාසික අවධියේ සාහිත්‍ය මූලාශ්‍ර මත පදනම් වෙලා විජය කුවේණි කතා ප්‍රවෘත්තිය කියන විජය කුමාරය ලංකාවට එනකොට කුවේණි කපුකට නිමිතියයි කියලා. ඉතින් මේ කුවේණි කියලා කියන්නේ මදුර අපේ රටට විජය කුමාරය එනකොට අපේ රටේ හිටපු ස්වදේශික ජනතාව ප්‍රාගෛතිහාසික මානව කොටස පිළිබඳව තමයි මේකේ නිරූපණය වෙන්නේ. ඉතින් මේගොල්ලොන්ට මේ කපු කටිනවා කියන තාක්ෂණය එක රැයකින් ඉන්න බෑ මදුර. මේවා කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ගලාගෙන ශිල්පීය ඥානය සහ තාක්ෂණය. ඉතින් මේවා ආරම්භය වෙන්න පුළුවන් මේ පාහින්ගලින් හම්බු වෙන්න වූ සබ්ද සහ ශාක සිංහ ආශ්‍රය නිර්මාණය කරනු ලැබුවා වූ නූල්. ඉතින් මේවා අපිට උදාහරණ සපයන අපේ අනාගතයේදී ඉස්සෙන් වහගන්න පුළුවන් වෙයි අපේ ඉදිරි පර්යේෂණත් එක්කලා. ඉතින් අපිට මේ නූලක් පිළිබඳව අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තයින් පස්සේ අපේ පර්යේෂණයේ ඊළඟට හම්බ වෙච්ච ප්‍රධානතම සාධකයක් තමයි මදුර මේගොල්ලොන්ගේ මේ ෆිෂින් පිළිබඳව මාළු මසුන් මැරීමේ තාක්ෂණය පිළිබඳව අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ අපේ පර්යේෂණ විශේෂඥ දැනුම ලබා දෙමින් අපිත් සමඟ පර්යේෂණ කටයුතු සිදු කරපු මිෂෙල් ලී මහාචාර්යවරියගේ මඟ පෙන්වීමකට සමක් ලැබුණා. සමහරක් බෝන් පොයින්ට්ස් ඒ කියන්නේ නිර්මාණය කරනු ලැබුවා වූ සත්ව මෙවලම් වලින් නිර්මාණය කරනු ලැබුවා වූ අපි කියන්නේ බිලී කොකු කියලා මසුන් අල්ලන්න භාවිතා කරපු බිලී කොකු හා සමාන භාවිතා කරපු සත්ව නිර්මාණත් අපිට මෙහිදී අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒකම මට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි මදුර දැන් අපි කතා කරේ සත්ව මෙවලම් වලින් නිර්මාණය කරපු පබළු ගැන විතරයි. නමුත් මේ විශේෂයෙන්ම සඳහන් කරන ප්‍රථම වතාවට අපිට පුළුවන්කමක් ලැබුණා පාහින්දලින් ගුරුගල් ආශ්‍රයෙන් ගුරුගල් භාවිතා කරමින් නිර්මාණය කරනු ලැබුවා වූ පබළු හඳුනා ගන්න. ඉතින් මේක හරිම වැදගත්. ඊට අමතරව අපිට මයික හම්බුණා. මයික කියලා කියන්නේ මිනිවන්. ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේවා අභිචාර කටයුතු සඳහා තමයි භාවිතා කරා කියලා අපිට මේ වෙනකන් තොරතුරු අනාවරණය වෙලා තිබුණ ඔබතුමා දන්නවා. අපි මේ වෙනකොට බටදඹලෙන බෙලිලෙන පාහින්දල කියන ලංකාවේ ප්‍රධානම ලෙන් තුනම විද්‍යාත්මකව කැණීම් කරලිවර මේ තුනින් අපිට ගුරුගල් හම්බ වෙනවා, එතනින් ගියන් පස්සේ මිනිරන් හම්බ වෙනවා. මේව ගොඩාක් වෙලාවට බහුලව මේගොල්ලෝ භාවිත කරලා තිබෙන අභිචාර ක්‍රම සඳහා. නමුත් ප්‍රථම වතාවත අපිට මෙතනදී අනාවරණය කරන්න පුළුවන් කමක් ලැබුණා. මේ ගුරුගල් පබළු විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඓතිහාසික අවධිය වෙනකොට විවිධ පාෂාණ වර්ග උදාහරණයක් විදිහට කිව්වොත් වලලු හරි ගන්නවා. ඉතින් මේ වලට අවශ්‍ය කරන මූල බීජය මෙන්න මේ කාලේ තමයි වැටෙන්නේ කියලා අපිට මේවා ව්‍යංගයෙන් ඉඟිසප වෙනවා මදුර. ඊට අමතරව අපිට මේකෙන් හම්බුවෙච්ච තවත් සුවිශේෂී දෙයක් තමයි නූල් ආශ්‍රිතව ලංකාවේ ප්‍රාගෛතිහාසික මානවගේ ඇඳුම් නිර්මාණයේ ආරම්භයක් වෙන්නේ නැති කියලා. මොකද සීතලෙන් මිදෙන්නට යුරෝපයේ ප්‍රාගෛතිහාසික මානවයා ඇඳුම් නිර්මාණය කරා. නිවර්තන වැටි වනාන්තර වලට ඇතුළු වුණයින් පස්සේ මේගොල්ලන්ට ලොකු අභියෝගයක් වුණා කෘමි උදුරු කෘමි සත්තුන්ගෙන් බේරෙන්න. ඒ හින්දා අපි විශ්වාස කරනවා සත්තුන්ගේ හම් එතකොට ශාක කොටස් වීම භාවිත කරමින් මේගොල්ලෝ ඇඳුම් නිර්මාණය කරන්නට පෙළඹෙන්නට ඇති කියන එක. ඊට අමතරව මදුර මේගොල්ලෝ ප්‍රාගෛතිහාසික වශයෙන් ස්ථානය ඉතාමත්ම ඒ අදාළ ප්‍රාගෛතිහාසික භූමියට අනුගත වෙලා ඒ පරිසර පද්ධතියට හැඩ ගැහිලා ඒකට උචිත තාක්ෂණික මෙවලම් විතරක් නෙමෙයි තමන්ගේ සංස්කෘතික කටයුතු වෙනස් කරගනිමින් ඒ පරිසරය අභියෝගයක් විදිහට ජය අරගනිමින් ක්‍රමානුකූලව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මදුර අද වර්තමානයේ අපේ රටේ ආදිවාසීන් විදිහට කටයුතු කරන ඌරු වර්ගයේ වන්නේ නැත්තම් ආදිවාසී පරම්පරාවේ උරහිත මතට දුණු ඊතල වැටුනේ මේ අපේ රටේ ප්‍රාග්ඓතිහාසික මානවයා නිවර්තන වැසි වනාන්තර වලට අනුගත වීමට ගිය ගමනේදී නිර්මාණය කරනු ලැබුවා වූ
අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්යය වගේම මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණායතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් පර්යේෂණායතනයේ පර්යේෂක ඕෂාන් වෙදගේ මහතා සමග මේ අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුණු ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් ලද බවට ඒ ඔප්පු කරපු සනාථ කරපු හෙළිදරව් කරපු පුරාවිද්‍යා පර්යේෂණය පිළිබඳව මොකද ඔෂාන් තමයි මේ පුරාවිද්‍යා පර්යේෂණයට නායකත්වය ලබා දුන්නේ. හොඳයි ඔෂාන්, දැන් සාමාන්‍යයෙන් පුරාවිද්‍යා පර්යේෂණයක් කියන්නේ මේ තනි පුද්ගලයෙක්ගේ මහන්සියක් නෙවෙයි, මේ වටා විශාල පිරිසකගේ දායකත්වයක් තිබෙනවා. මේ පර්යේෂණයට සහාය දක්වපු පිරිස පිළිබඳව අපි කතා බහ කරමු.
මදුර මම මෙහිදී මුලින්ම සඳහන් කරන්න ඕන කාරණය තමයි මේ කටයුතු සඳහා මූලිකම අඩිතාලම වැටෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙන්රා දිසානායක මැතිතුමන් සහ ආචාර්ය ශිරාන් ධර්මීගලයන්ගේ අපේ රටේ පුරාවිද්‍යා ස්ථාන නූතන තාක්ෂණය විද්‍යාත්මක ක්‍රමශිල්ප භාවිත කරමින් යාවත් කිරීමේ අරමුණ. ඒ හින්දා තමයි මේ වැඩසටහන පටන් ගැනෙන්නේ. මේ හරහා තමයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට සෙන්බත් දිසානායක මැතිතුමාට ආචාර්ය ශිරාන් ධර්මීගලයන්ට එතකොට ආචාර්ය නිමල් පෙරේරා ප්‍රමුඛ කැණීම් වංශයේ සියලුම දෙනාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට මෙහිදී අනිවාර්යයෙන්ම මූලික ස්තූතිය පිරිනමින් ඕන. ඊට පස්සෙ මේකේ බාර දුරතම කාර්ය තමයි මදුර මේකේ පර්යේෂණ කටයුතු. මේ සඳහා අපි සෑහෙන මූල සම්පත් භාවිත කරා. මේකට ඉතා විශාල වියදමක් දරන්න ඕන වුණා. මේක ලෝකයේ තියෙන ඉහළම ශිල්පක්‍රම භාවිත කරමින් තමයි අපි මේවා විශ්ලේෂණය කරේ මදුර. ඒ හින්දා තමයි මම මදුර මාත් එක්ක එකඟ වෙයි මදුර මේවා මුළු ලෝකෙම පිළිගත්ත ලෝකෙම සම්භාවනාවට පාත්‍ර වෙච්ච පර්යේෂණ බවට දැන් වර්තමානයේ පත් වෙලා තියෙනවා. ලෝකයේ ඉහළම සංග්‍රහවල ජර්නල්ස් වල තමයි අපි මේවා පළ කරලා තියෙන්නේ. ඉතින් මේ වලට යන්න අපිට මේ සඳහා ලොකු පිළිවෙලක් දරන්න වෙනවා. මේ සඳහා මූලිකම විශ්ලේෂණ කටයුතු අතරතුරදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දායකත්වය ඉතාමත්ම වැදගත්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ දායකත්වයේ මේක ගෙනාපු මොහොතේදී අපේ රටේ හිටපු අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමා, වර්තමාන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මැතිතුමා ඇතුළු සියලුම ආචාර්යවරුන් විශේෂයෙන්ම මෙහිදී මතක් කරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අරමුදල මතර මේ පර්යේෂණ අරමුදලෙන් ඉතා විශාල මුදල් සම්භාරයක් වියදම් කළා තමයි මේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබුවේ. අපේ ඉතිහාසය පුරාවිද්‍යා අධ්‍යනාංශ අපි මේ කරගෙන ගියපු වැඩේට සෑහෙන මේ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ජයවර්ධනපුර ඉතිහාසය පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලය සහ විශේෂයෙන්ම මතක් කර යුතු පුද්ගලයෙක් තමයි මදුර සත්ව විද්‍යා අධ්‍යනාංශයේ එන්නේ පත්මලාල් මැතිතුමා මහාචාර්යතුමා මූලික සත්ව තොරතුරු වර්ගීකරණයේදී අපිට සහයෝගය දක්වීමෙන් තුලින් තමයි අපි මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කමක් ලැබුණේ. ඒකම මෙතනින් පසුව විදේශගත කරයින් පස්සේ අපේ කටයුතු විද්‍යානුකූල මාවතේ අරගෙන ගියපු ආචාර්ය පැට්‍රික් රොබර්ට්, මහාචාර්ය මයිකල් පෙට්‍රාලියා, මහාචාර්ය නිකෝල් බොල්වින්, ආචාර්ය නොයෙල් ලමානෝ සහ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිෂෙල් ලැංග්ලි තමයි මේ පර්යේෂණය ඇත්තටම ලීඩ් කරගෙන අපිට නායකත්වය දෙමින් අපි ඒකට මහාන්ති කරවමින් අන්ත අවසන් කාලයේදී අරගෙන ගියේ. ඒකම සිඩ්නි විශ්වවිද්‍යාලයේ පැට්‍රික් ෆෝක්න, එතනින් පස්සේ කුල්ටන් විශ්වවිද්‍යාලයේ අලිසන් ක්‍රෝත, මේ සියලුම දෙනාගේ මහන්සියෙන් තමයි මදුර මේක එළියට ආවේ. මේ පර්යේෂණ එළියට ආව අපිට අපේ රටේ ඉදිරියට ඔසවා තබන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මදුර අපේ රටේ සහ දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් උපකාර කරපු සියලුම දෙනාටත්, විශේෂයෙන්ම පාහියන්ගල අපේ නායක හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ චන්දිම නායක ස්වාමීන් වහන්සේ සහ ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලුම අපේ නායක හාමුදුරුවන්ට සහ භික්ෂු මහන්සේලාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් නොෂන් දැනගන්නට කැමති මේ පර්යේෂණයේ ඉදිරි පියවර සැලසුම් කරලා තිබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා.
ගැනීමකින් වෙන්නේ ගොඩාක් වෙලාවට මදුර විනාශයක්. ඉතින් අපි මේ විනාශය අවම කරගන්න නම් අපි මේ කරුණු ලැබුවව ගැනීම වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන මදුර. අපි මේ කැණී වලින් උපරිම ප්‍රයෝජන ගන්නවත් අපි මේ වෙනකොට තවත් මේ පර්යේෂණ කටයුතු ඉස්සරහට කරගෙන යනවා. අපි අපේ පර්යේෂණ වල දැන් විද්‍යාගාර වල තව තවත් පර්යේෂණ වල දේවල් තමයි අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි Zoom ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මෙතෙක් හඳුනා නොගත් සත්ව විශේෂ හඳුනා ගැනීමට, එතකොට පස් වල අන්තර්ගත වෙලා තිබෙනා වූ විතරණි ශාක සහ සත්ව තොරතුරු හඳුනා ගැනීමට, ඒ වගේම මානව විද්‍යාත්මක තොරතුරු හඳුනා ගැනීමට වැනි මේ කාරණා මේ මොහොතේදී මේ වන විටත් පර්යේෂණයට භාජනය වෙමින් පවතින මදුර. අපි විශ්වාස කරනවා මේවත් සම්පූර්ණ අධ්‍යයනය කරලා ඉවර වුණායින් පස්සේ අපිට පාහියන්ගල කාර්ය ඓතිහාසික කැණීමේ සියලුම වැඩකටයුතු අවසන් කරලා ලොව ඉහළම ස්ථානයකට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ජෛතිහාසික මානවයා සහ ඔහු වාසය කරපු ස්ථානයක් වන පාහියන්ගල ඔසවා තබන්නට අපිට අවකාශයක් අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මුදුරු අනාගතයේදීම අපිට නැවතත් අලුත් තොරතුරක් සමග අපේ හිතවත් ශ්‍රී ලාංකීය ජනතාව මුණගැහෙන්නට ඕස්ට්‍රේලියාවට ආමන්ත්‍රණය කරන්නට ඕස්ට්‍රේලියාවට හැකියාවක් ලැබී ගියා.
අපි කතා බහ කරමින් පසුයේ අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුනු ඉතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් ලද බවට ඒ සනාථ කරන පුරාවිද්‍යා පර්යේෂණයේ පිළිබඳව මේ පර්යේෂණයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය, ඒ වගේම මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ඔෂාන් වෙදගේ මහතා සමග තමයි අපි SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරමින් පසුයේ. ඔෂාන්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් මිඩංගු කරලා මේ කතා බහට එකතු වීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබට ඊළඟ පියවරේදී තවත් අලුත් ප්‍රවෘත්තියක්, තවත් අලුත් අනාවරණයක් මේ පර්යේෂණයේ ඊළඟ පුරුක හරහා අපිට කියන්නට හැකියාවක් ලැබේවි. ඒ වගේම ඓතිහාසික සාක්ෂිත් එක්ක ශ්‍රී ලංකාව ලෝකයේ තවත් ඉහළම ස්ථානයකට ඔසවා තබන්නට ඔබ ඇතුළු කණ්ඩායමට හැකියාවක් ලැබේවි කියලා අපි SBS සිංහල වැඩසටහනෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.